සුබ දවසක් දරුවනේ. දැය දරුවන්ගේ නැනපහන් දල්වනු වස් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා රජරට සේවය එක්ව ඔබ වෙත සාඩම්බරයෙන් තිළන කරනු ලබන රජරට ගුරුගෙදර වැඩසටහන සමගෙනුයි ඔබ අපි මේ එක්වලා සිටින්නේ. පසුගිය සතියේ අපි වලත් සමග උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරලා තියෙන ගණිතය පුනරීක්ෂණ 11 ශ්‍රේණිය කාර්යපත්‍රිකා පොතෙහි කාර්යපත්‍රිකා 24 සහ 25 සඳහා පිළිතුරු සාකච්ඡා කළා. ඒ සමග එක් වූ ඔබට මේ වන විට අපි දන්නවා අඛණ්ඩව ඔබ සම්බන්ධ වුණා නම් ගණිතය එක ප්‍රශ්න පත්‍රයට අදාළව බොහෝ දැනුම් සම්භාරයක් ඔබ ළඟා කරගෙන ඇති බව. ඉතින් දයාබර දුවේ පුතේ, ඔබගේ ඥානපහන් දැල්වීම උදෙසා රජරට සේවය මහඟු වෙහෙසක් දරන මේ මොහොතේ අද අපි සූදානම් වන්නේ එහි සඳහන් තවත් කාර්යපත්‍රිකා දෙකක් සඳහා පිළිතුරු සාකච්ඡා කරන්න ඔයාලත් එක්ක. ඔයාලා මේ වෙනකොට ඔබට සපයලා තියෙන මේ කාර්යපත්‍රිකා පොතේ කාර්යපත්‍රිකා සඳහා පිළිතුරු ලියලා ඒ පොතත් සමග අපිත් එක්ක එකතු වෙලා ඉන්න බව අපි දන්නවා. ඉතින් දයාබර දුවේ පුතේ, ඔබ අතේ තියෙන ඒ කාර්යපත්‍රිකා පොත, ඒ වගේම ඔබට අවශ්‍ය වෙන සටහන් කරන්න අවශ්‍ය වෙන පිළිතුරු ලියන්න අවශ්‍ය වෙන සටහන් පොත, පෑනක් පැන්සලක් මේ වගේ දේවල් ඔබ අතේ තියාගෙන අපිත් එක්ක එකතු වෙනවනම් වඩා හොඳයි. මං හිතන්නේ මුලින්දන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ දන්නවා මේ වෙනකොට අපි කාර්යපත්‍රිකා 25ක් අවසන් කරලා තියෙනවා. අපි අද සූදානම් වෙන්නේ කාර්යපත්‍රිකා අංක 26 සහ 27 සඳහා පිළිතුරු සාකච්ඡා කරන්න. ඉතින් දයාබර දුවේ පුතේ, වාල්ට කාර්යපත්‍රිකා 26 27 සාකච්ඡා කරන මොහොතේ මතක් කරන්ට ඕනේ 26 වෙනි කාර්යපත්‍රිකාවට අදාළව ලැබෙන ප්‍රශ්නය පිළිබඳව. සාමාන්‍යයෙන් ගණිතය එක පත්‍රයේ අපි පරීක්ෂා කරන්න යනකොට අපි එක ප්‍රශ්න පත්‍රයේ වැඩියෙන්ම ලකුණු ගන්නවා දකින දරුවෝ තේමාවක් තමයි අපි අද දවසේ සාකච්ඡා කරන්නේ. දරුවෝ වැඩි දෙනෙක් උත්තර ලියනවා, වැඩි දෙනෙක් වැඩි ලකුණු ප්‍රමාණයක් අත්පත් කර ගන්නවා. එවැනි තේමාවක් තමයි අද දවසේ අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. පුතේ, සංඛ්‍යානය කියන තේමාව යටතේ තමයි ඔයාලට ලැබිලා තියෙන පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක 26 සකස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි පුතේ පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක 26 සඳහන් ප්‍රශ්නය දිසාවට අපි යොදෙමු. මේ ප්‍රශ්නය දිහා බලනකොට අපිට පේනවා දරුවනේ, මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන සුවිශේෂී අවස්ථාව ඔබට ඉස්මතු කරන්න ඕනේ කියලා. පහුගිය ඕලෙවල් විභාගයේ දිහා බලනකොට, පහුගිය ඕලෙවල් විභාගයේදී අපි දැක්කා මේ සංඛ්‍යානය කියන තේමාවේ අර්ථේ දිගින් දිගටම ඔබෙන් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය හා සම්බන්ධ තොරතුරු ඇහුවා. ඒ වගේම පුතේ, සංඛ්‍යානය කියන තේමාවේ අර්ථ තව අහන්න පුළුවන් මාතෘකා කීපයක් තියෙනවා. ඔබ ඒ පිළිබඳව දැනුවත් විය යුතුයි. ජාල රේඛය, ඒ වගේම සංඛ්‍යාත බහුවස්ත්‍රය, එහෙම නැත්නම් පුතේ අපි ඔයාලට මේ ලැබිලා තියෙන වට ප්‍රස්ථාරය තමයි ආයෙ ලැබෙන්න පුළුවන් ප්‍රශ්නය වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ, ඔබට මේ ප්‍රශ්නේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ප්‍රශ්නයක් විදිහට. ඒ ප්‍රශ්නයෙන් ඔබට නිදහස් වෙන්නට බෑ. තෝරා ගන්නා ප්‍රශ්නයක් නෙමේ, ඔබ අනිවාර්යෙන් ප්‍රශ්න සඳහා පිළිතුරු සැපය යුතු ප්‍රශ්නයක් විදියටයි අපි මේක දකින්නේ. එහෙනම් දයාබර දුවේ පුතේ, අපි ප්‍රශ්න එකපාරක් කියවලා බලමු ප්‍රශ්නේ මොනවද දීලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදියට කියනවා, ගණිතයේ විශේෂඳා පෙනී සිටි ශිෂ්‍යයන්ගේ 12න් එකක් ඒ සාමාර්ථ, 4න් එකක් බී සාමාර්ථද ලැබී ඇති අතර 24කට එසාමාර්ථ ලැබී ඇත. ඒ සාමාර්ථ ලැබූ සිසුන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් සී සාමාර්ථ ලබා ඇති අතර සිසුන් කිහිප දෙනෙක් ගණිතය අසමත් වී ඇත. සාමාන්‍යයෙන් දුවේ පුතේ, අපි දන්නවා ගණිතය විභාගය සඳහා ඔබ ඉදිරිපත් වෙනකොට ඔබට ලැබෙන සාමාර්ථ කීපයක් තියෙනවා. ලකුණු 75 හෝ ඊට වඩා වැඩියෙන් තියෙනවා නම් ඔබට ඒ සාමාර්ථයක් හිමි වෙනවා. ඒ වගේම ලකුණු 65 ඉඳලා 74 වෙනකන් ඔබට බී සාමාර්ථයක් ලැබෙනවා. ඉතින් දයාබර දුවේ පුතේ මේ ලැබෙන සාමාර්ථ පිළිබඳව ඉලක්ක කරගෙන සාමාන්‍ය ලෝකයේ පවතින ගැටලුවක් තමයි ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙනම් අපි සූදානම් වෙන්නේ මේ ගැටලුව සඳහා උත්තර සපයන්. එකපාරටම ප්‍රශ්නේ කියවනකොට ඔබට සමහර විට ග්‍රහණය නොවෙන්නට පුළුවන්. අපි නැවත වතාවක් මේ ප්‍රශ්නේ තියෙන මූලික හරයන් පිළිබඳව සාකච්ඡා කරමු. මෙහි අහනවා පළවෙනි ප්‍රශ්නයේ දිශාවෙන් මේ ප්‍රශ්නය මේ විදියට අහන්නේ, ඒ සාමාර්ථ ලබාගත් ශිෂ්‍යය නිරූපණය කරන කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණේ අගය සොයන්න. දයාබර දුවේ පුතේ, 10 ශ්‍රේණියේ මිෂන් දේශය අපි ඉගෙන ගන්න වෙලාවේ අපිට මතක් වෙනවා වටපස්සාරයක් අඳින්න නම් අනිවාර්යෙන් කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණයන් අවශ්‍යයි. කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණයන් කියලා කියන්නේ ලක්ෂයක් වටා කෝණය බෙදී යා යුතු ආකාරය. ඔබ ගොඩක් වෙලාවට මැතිවරණවලදී ඊළඟට ක්‍රිකට් තරඟවලදී ඔබ දකිනවා විශේෂයෙන් එක් එක් දිශාවෙන් එක් එක් පක්ෂය ලබාගත්තේ ඡන්ද ප්‍රමාණය රූපණය කිරීම සඳහා වටපස්සා අනුරූපණය කරනවා. ඒ වගේම ක්‍රිකට් තරඟයකදී වගේ එක්කදී ක්‍රීඩකයෙක් රැස් කරගන්නාලද ලකුණු ප්‍රමාණය නිරූපණය කිරීම සඳහා මේ වගේ වටපස්සාරල තොරතුරු දක්වනවා. අපි දැන් කාර්යාලයට ගියත් සාමාන්‍ය මේ වගේ වටපස්සාරල තොරතුරු දක්වලා තියෙන අවස්ථා අපිට මුණ ගැහෙනවා. එහෙනම් දයාබර දුවේ පුතේ, මේක අහන්නේ පළවෙනි ප්‍රශ්නය, ඒ සාමාර්ථ ලබාගත් ශිෂ්‍යය නිරූපණය කරන කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණේ අගය සොයන්න. මේ වගේ අවස්ථාවකදී අපි බලනවා ලක්ෂයක් වටා කෝණේ, මේක අපි ඉගෙන ගන්නවා 8 ශ්‍රේණියේදී, ලක්ෂයක් වටා කෝණේ අගය අංශක 360යි. එහෙමනම් දයාබර දුවේ පුතේ, පළවෙනි ප්‍රශ්නය සඳහා උත්තර ලියනකොට කියන්නේ ගණිතයේ විශේෂඳා පිනේචර ශිෂ්‍යයන්ගෙන් 12න් එකක් ඒ සාමාර්ථද? එනම් පුතේ අපේ පළවෙනි ප්‍රශ්නයට උත්තරේ මෙතන තියෙනවා. හරි, ඒ සාමාර්ථ ලබාගත්තේ ප්‍රමාණය 12න් එකයි. එහෙනම් මේ වට මේ සම්පූර්ණ වෘත්තය, වටපස්සාරයක් කියන්නේ අපි වෘත්තයක මේතරතු නිරූපණය කරන්නේ. එතකොට මේ වෘත්තය සමාන කොටස් 12කට බෙදලා එන් එක් පංගුවක් තමයි මේ අදාළ කොටසේ දක්වන්නට ඕනේ. අපි හොයාගන්න ඕනේ පුතා මේ සඳහා අවශ්‍ය වන අංශක ප්‍රමාණය කොච්චරක්ද කියලා. ඒ ගණනය කිරීම සඳහා අපි යොමු වන්නේ මේ ආකාරයට. 360ක් අංශක ගුණ කිරීමේ ලකුණ එක බෙදීම 12. ඒ කියන්නේ අපි කියනවා 12න් එකක් කියලා. 360 ගුණ කිරීම 12න් එක. මේ සරල කළාට පස්සේ අපිට ලැබෙනවා 12ට 12ක් 1යි, 36ට 12ක් 3යි, 0.1 කියලා. ඒ අනුව අංශක 31න් ගුණ කරන්න තියෙන්නේ. ඒ අනුව ලැබෙනවා අපිට ඒ සඳහා, එහෙ නැත්නම් ඒ සාමාර්ථ සඳහා ලැබෙන කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණය අංශක 30ක් විදියට. ඉතින් දයාබර දුවේ පුතේ, මේක බොහොම සරල ප්‍රශ්නයක්. සාමාන්‍ය පළවෙනි ප්‍රශ්නේ ගොඩාක් සරල ප්‍රශ්නයක් තමයි ඔයාලගේ අහන්නේ. ඔන්න අපි පළවෙනි ප්‍රශ්නය සඳහා උත්තර සැපෙවුවා. ඊළඟට පුතේ දෙවෙනි ප්‍රශ්නේ දිහාවට අපි යනවා. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා, ගණිතයේ සඳහා එස් සාමාර්ථ ලබාගත් සිසුන්ගේ කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණය අංශක 120ක් නම්, අංශක 120ක් නම් එක් ශිෂ්‍යයෙකු නිරූපණය කරන කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණය කොපමණද? සාමාන්‍යයෙන් පුතේ වටපස්තර ගානකදී අපිට එන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණ සියල්ල හොයලා අපිට තොරතුරු වටපස්තරයක නිරූපණය කරන්න දෙන අවස්ථාව. අපි එතකොට බලන්නේ මුළු සංඛ්‍යාව කොච්චරක්ද කියලා. අපි බලලා ඒ ප්‍රමාණය 360න් කවර අංශක ප්‍රමාණයක් ඒ සඳහා ලැබිය යුතුයිද කියලා අපි බලනවා. මේක තමයි සාමාන්‍ය වටපස්තරයක් අඳින ක්‍රමය. නමුත් පුතේ සාමාන්‍ය විභාග ගැටළු වලට එනකොට මේ සම්මිශ්‍රණයක් සහිතව තමයි ඔබට ලැබෙන්නේ. ඒ අනුව පුතේ මේ ලැබිලා තියෙන ප්‍රශ්නයත් ඒ ආකාරයේ ප්‍රශ්නයක්. ගණිතයේ විශේෂඳා එස් සාමාර්ථ ලබාගත් සිසුන්ගේ කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණය අංශක 120ක් නම්, ඒක ඔබට රූපතරාණේ දක්වලා තියෙන අංශක 120ක් එස් සාමාර්ථ ලබාගත් එයාගේ කෝණය නිරූපණය කිරීම සඳහා. ඊළඟට අපෙන් අහන්නේ ඒ කෝණයේ අගය කීයක්ද කියලා. එතකොට දයාබර දුවේ පුතේ, මේ අගය සොයා ගැනීම සඳහා අපි ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ. අංශක 120කින් නිරූපණය කරන්නේ සිසුන් 24. ඒ කියන්නේ ගානේ කියනවා ඒ සාමාර්ථද 4න් 1කට බී සාමාර්ථ ලැබී ඇති අතර 24කට එස් සාමාර්ථ ලැබී ඇත. එහෙනම් පුතේ ඔය 24 කියලා කියන්නේ අංශක 120 කින් නිරූපණය වන ප්‍රමාණය ළමයි ගාන. එහෙනම් අංශක 120 කින් නිරූපණය කරන්නේ ළමයි 24 දෙනෙක් නම්. අංශක 120 කින් නිරූපණය කරන්නේ ළමයි 24 දෙනෙක් නම් අපි හොයාගන්න ඕනේ එක් ළමෙක් නිරූපණය කිරීම සඳහා කුපමණ අංශක ප්‍රමාණය යෙදවිය යුතුද? බොහොම සරල ප්‍රශ්නයක් වෙනවා. ඒ අනුව අංශක 120 අපි බෙදන්න ඕනේ 24. ඒ අනුව එක ළමයකට හිමිවන අංශක ප්‍රමාණය කොච්චරක්ද කියලා ලැබෙනවා. එක ළමයකට ලැබෙන්නේ අංශක 5ක ප්‍රමාණය. 120 බෙදීම 24. 120ට තියෙන්නේ 24 ඒව 5ක් නිසා අංශක 5ක ප්‍රමාණයක් තමයි ඒ සිසුන් නිරූපණය කිරීම සඳහා, ඒ කියන්නේ සාමාර්ථ්‍ය නිරූප, ඒ කියන්නේ එක ශිෂ්‍යයෙක් නිරූපණය කිරීම සඳහා දීලා තියෙන කෝණේ අගේ වෙයි. ඉතින් දයාපර දුවේ පුතේ, ඔන්න අපි දෙවන ප්‍රශ්නය සඳහා නම් උත්තරේ සැපෙව්වා අංශක 5යි. ඊළඟට අපි යනවා තුන්වෙනි ප්‍රශ්නය සඳහා. ගණිතයේ අසමත් සිසුන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. ඔන්න පුතේ දැන් අර අපිට න්‍යායාත්මක ගානට චුට්ටක් කිට්ටුවේ යන කොටසක් අහනවා. ඒ සාමාර්ථ ලබාගත් පිරිස නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අපිට දැන් හොයලා තියෙනවා. අපි කලින් හෙව්වා ඒ කොටස. අංශක 30ක් කියලා අපිට ලැබුණා. ඊළඟට ඒ සාමාර්ථ නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 120ක් කියලා අපිට දීලා තියෙනවා. දැන් අපි හොයන්න ඕනේ එහෙමනම් මේක අතරින් අපිට ඊළඟට ගානේ කියවලා තියෙන කොටසේ අපිට ලබා ගන්න පුළුවන් තොරතුරක් තියෙනවා නම් අන්නේ තොරතුර. ඒක තියෙනවා මේ ප්‍රමාණය මෙන්න මේ විදියට කියලා ඒ සාමාර්ථද කියලා දීලා හතරෙන් එකකට B සාමාර්ථ ලැබී ඇති අතර හතරෙන් එකකට කියලා කියනකොට දයාබර දුවේ පුතේ අපි 360න් හතරෙන් එකක් බලන්න ඕනේ කොච්චරක්ද කියලා. ඒ කියන්නේ 360 හතරකට බෙදන්න ඕනේ පංගු. ඒ අනුව අපිට එක් කොටසක් ලැබෙනවා අංශක 90ක් විදියට. එහෙනම් අපිට ලැබෙනවා B සාමාර්ථ ලබාගත් අයගේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 90ක් කියලා. ඒ අනුව A සාමාර්ථ 30 අංශක 30යි, S සාමාර්ථ 120යි, B සාමාර්ථ ලබාගත් අය අංශක 90යි. දැන් පුතේ ගාන ඇතුලේ මෙන්න මෙහෙම කතාවකුත් කියනවනේ. ඒක අපිට C සාමාර්ථ ගැන නිගමනයකට එන්න පුළුවන්. A සාමාර්ථ ලැබූ සිසුන් සංඛ්‍යාවෙන් දෙගුණයක් C සාමාර්ථ ලබා ඇති අතර A සාමාර්ථ වගේ දෙගුණයක් ඉන්නවා නම් අපි කලින් හොයාගත්ත A සාමාර්ථ ලබාගත්ත අය ඉන්නේ අංශක 30ක් කියලා. එහෙනම් ඒ වගේ දෙගුණයක් නම් අංශක 60ක් වෙන්න ඕනේ. එහෙමනම් ඒහි දෙගුණය අපි හොයාගත්ත 32 උත්තරේ අංශක 60යි කියලා. දැන් පුතේ අපිට A සාමාර්ථ අපි දන්නවා, B සාමාර්ථ දන්නවා, ඊළඟ C සාමාර්ථ දන්නවා, S සාමාර්ථත් දන්නවා. ඒ වගේම මේ කියනවා ගණිතයේ අසමත් ළමුන් පිරිසක්ද හිටියා කියලා. එහෙනම් අපෙන් අහන්නේ මේ ඒ පිරිසනේ ගණිතයේ අසමත් ශිෂ්‍යයන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කොච්චරක්ද කියලා අහන්නේ. එහෙමනම් අද කාලයට නම් මේ අහන්නේ W සාමාර්ථ ගත්ත කී දෙනෙක් ඉන්නවද කියලා. අපි අතර ඉන්න විදියක් නෑ පුතේ W සාමාර්ථ ගත්ත අය. නමුත් ගණිතයට අදාළව මේ ප්‍රශ්නයට අදාළව එහෙම එකක් අහනවා. ඒ අනුව අපි මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නවා මේ විදියට. අංශක 360යි මුළු ප්‍රමාණය. එකෙන් අඩු කරන්න ඕනේ A සාමාර්ථ ගත්ත අංශක 30, ඊළාට S සාමාර්ථ ගත්ත අංශක 120, ඊළාට B සාමාර්ථ ගත්ත අංශක 90, ඊට අමතරව අපි හොයාගත්තේ C සාමාර්ථ ගත්ත අංශක 60. මේ ටිකේ සමස්තය එකතුව අපිට ලැබෙනවා අංශක 300ක් විදියට. ඒ අනුව 360න් 300ක් අඩු කළාට පස්සේ අපිට ලැබෙනවා ගණිතයේ අසමත් අය නිරූපණය කරන කෝණය අංශක 60ක් විදියට. ගණිතයේ අසමත්යන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 60ක් විදියට අපිට ලැබෙනවා. එහෙනම් දයාවර දුවේ පුතේ, ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරක් සැපෙව්වා. තුන්වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර අංශක 60යි. ඊට පස්සේ දයාවර දුවේ පුතේ මේක අහන්නේ වැදගත් ප්‍රශ්නයක්. ඉහත තොරතුරු ඇසුරෙන් වටපස්තරයේ සම්පූර්ණ කරන්න. වටපස්තරයේ සම්පූර්ණ කරන්න කිව්වට පස්සේ අපි ගොඩක් වෙලාවට විභාග පේපර් වල දකින දුර්වලතාවයක් තමයි පුතේ දරුවන්ට කෝණමානයේ නිවැරදිව භාවිතා කරලා මේ වටපස්තරයේ තොරතුරු නිරූපණය කිරීමේ ගැටලුවක් තියෙනවා. අපි කෝණමානයේ පාදක රේඛාව කියනවා මූල ලක්ෂය කියනවා. ඔබ මේවා මේ වෙනකොට හඳුනනවා පාදක රේඛාව අංශක 0.180 යාකන සරල රේඛාව පහළම තියෙන යට එය අංශක 90 කෙලින් ඇවිල්ලා පහළින් කැපෙන ස්ථානය මූල ලක්ෂය. එතකොට දරුව මෙන්න මේ ස්ථානය අනිවාර්යෙන් ඔබේ වටපස්සට අදාළ වෘතයේ කේන්ද්‍රයේ තැබිය යුතුයි. ඒකට අනුව අපි අදාළ කෝණයන් මැනගෙන සටහන් කරන්න ඕනේ. අපිට දැන්ට 120 කෝණයක් සලකුණු කරලා තියෙනවා එස්සා මාර්ථ කියලා. ඊළඟට ඔබ කරන තවත් වැරද්දක් තමයි පුතේ බහුලව අපි දකින දෙයක්. ඔබ මේ කෝණයේ අගය සටහන් කරන්නේ නැහැ. නැත්නම් ඔබ ප්‍රදේශය නිවැරදිව නම් කරන්නේ නැහැ. ඔබ මේ කාරණා දෙක අත්‍යවශ්‍යයි. එය කළ යුතුයි කියලා මතක තියාගන්න. එහෙනම් දයාබර දුවේ පුතේ, එතකොට මෙහි අපි වටපස්තරය අඳිනකොට මේ විදිහට අපිට දැන් අඳින්න පුළුවන්. ඒ එස්සා මාත ලබාගත්ත පිරිසංශක 120 කියලා ඇඳලා තියෙන නිසා අපි ඒ සමග යාබදව මෙහි ස්ථානය මාරු වුණාට ප්‍රශ්නයක් නැද්ද? සමහර දරුවෝ හිතනවා ඒ සාමාර්ථ තියෙන්න ඕනේ, ඊළඟට බී සාමාර්ථ තියෙන්න ඕනේ, ඊළඟට සී සාමාර්ථ තියෙන්න ඕනේ, ඊළඟට එස් සාමාර්ථ තියෙන්න ඕනේ, එහෙම පිළිවෙලක් තියෙන්න ඕනේ කියලා. එහෙම ගැටලුවක් නැහැ. අපිට ඕනෑම තැනක මේ අදාළ කෝණය සටහන් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙමනම් පුතේ ඔබට ලේසියෙන්ම පහසුවෙන්ම ලකුණු කරන්න පුළුවන් කෝණයක් එනවා මේකේ. ගණිතයේ අසමත්තයි. මොකද 120 කෝණයක් දැන්ට ඇඳලා තියෙන වෙලාවේ ඔබට කෝණමානය නැතුවත්, කෝණමානය අතර අරගන්නේ නැතුවත් ඔබට සරල රේඛාව සම්පූර්ණ කරා නම් ඔය සමාත ලබාගත් පිරිස නිරූපණය කරන කේන්ද්‍රකණ්ඩේ කෝණය ඔය පටන් ගන්න සරල රේඛාව දික් කරා නම්, දික් කරලා නැවත වෘත්තයේ හමුවන ලක්ෂයකදී ඒ කේන්ද්‍රකණ්ඩේ ඇඳලා නම් ඔබට එතන අංශක 60ක් ලැබිලා තියෙන්න ඕනේ. මොකද දැන්ට 120ක් දීලා තියෙනවා. එහෙනම් ඉතුරු වෙච්ච කෝණේ අංශක 60ක් වෙන්නට ඕනේ. ඒ නම් කරන්නට ඕනේ ඔබ ගණිතයේ අසමත්තයි කියලා. දැන් ඉතුරු වෙලා තියෙන ප්‍රදේශයේ පංගු 3කට බෙදෙනවා. ඒ අනුව එක කොටසක් එනවා එතනදී අංශක 30ක කොටසක්. මේ අංශක 30 එන්නේ ඒ සාමාර්ථකත්වයේ අය. ඊළඟ එස් සාමාර්ථකත්වයේ අය ඉන්නවා අංශක 120ක් නිරූපණය කරන ප්‍රදේශයක. ඊළඟට බී සාමාර්ථකත්වයේ අය ඉන්නවා අංශක 90ක් නිරූපණය කරන ප්‍රදේශයක. එහෙනම් පුතේ දැන් අපි එසාමාර්ථ ඇඳලා තියෙන නිසා අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ ඒසාමාර්ථ සහ බීසාමාර්ථ සහ සීසාමාර්ථ පමණයි. එහෙනම් අපිට වඩා ලේසි 60යි 30යි කෝණ දෙක ඊළඟට අඳින එක. අපිට පහසු විදිහට ඔබ මේක වෙනස් කරගත්තර කමක් නැහැ. ඒසාමාර්ථ නිරූපණය කරන කෝණ අංශක 30ක් ලෙස ඔබ අඳින්නට ඕනේ. ඒ ඒසාමාර්ථ කියලා ලියන්න ඕනේ. ඊළඟට එසාමාර්ථ නිරූපණය කරන කෝණේ ඇඳලා තියෙන නිසා බීසාමාර්ථ නිරූපණය කරන කෝණේ අංශක 90ක් අඳින්න ඕනේ. ඒ 90ක් විදියට සටහන් කරලා බී කියලා නම් කරන්න ඕනේ. ඊළඟට සීසාමාර්ථ නිරූපණය කරන කෝණය අංශක 60ක් විදියට සටහන් කරන්නට ඕනේ. ඔන්න ඒ විදියට තමයි පුතේ ඔයාලගේ ඔය වටපස්සාරයේ ඇඳීමේ කටයුත්ත කරන්න ඕනේ. වටපස්සාරයේ ඇඳලා විතරක් මදි, ඒ නම් කිරීම අත්‍යවශ්‍යයි කියන කාරණේ ඔබ මතක තියාගත යුතුයි. ඉතින් දරුවනේ, ඔය තමයි ඔයාලගේ කාර්යපත්‍රිකා අංක 26ට අදාළ පිළිතුරු අපි ඔය සාකච්ඡා කළේ. දැන් අපි සූදානම් වෙන්නේ ඔයාලගේ පුනරීක්ෂණ කාර්යපත්‍රිකා වල තවත් විශේෂ කාර්යපත්‍රිකාවක් වන පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක 27 දිහාවට හැරෙන්න. පුරචන කාර්යපත්‍රිකා අංක 27 දිශාවට ඇරෙනකොට අපිට පුතේ ගණිතයේදී තමයි බහුලවම හම්බෙන තේමාව මේ කොටසයටදී අපිට මුණ ගැහෙනවා. ඒ තමයි කුලක හා සම්භාවිතාවයේ කියන තේමාව. එකක් කුලක කියන ප්‍රශ්නයක්, ඊළඟට සම්භාවිතාවය කියලා කියන්නේ තවත් ප්‍රශ්නයක්. නමුත් ගොඩක් වෙලාවට ගණිතයේදී මේ තේමාවන් දෙකම එකතු කරලා ප්‍රශ්නයක් ඔබට ලැබෙන්න පුළුවන්. ඒ අනුව පුතේ මේ ලැබෙන මේ ප්‍රශ්නයට අදාළව ඔබ නිවැරදිව පිළිතුරු ලිව්වොත් ඔබට ඔලෙවල් විභාගයේදී ලකුණු 10ක් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒ කියන්නේ පළවෙනි පත්‍රයේ B කොටස සඳහා උත්තරයක් ලිව්වොත් ලකුණු 10ක් ඔබට ඒ වෙනුවෙන් ලැබෙනවා. එහෙනම් දයාවර දුවේ පුතේ, අපි සූදානම් වෙන්නේ ඔයාලගේ තියෙන පොණ්ඩේක්ෂණ කාර්යපත්‍රිකා අංක 27ට අදාළ පළවෙනි ප්‍රශ්නය සඳහා උත්තර ලබා ගැනීමටයි. මේ තියෙනවා පළවෙනි ප්‍රශ්නය, අසේල විභාගයකින් සමත් වීමේ සම්භාවිතාවය 7/4. අසේල විභාගයකින් සමත් වීමේ සම්භාවිතාවය 7/4. එතකොට දයාබර දුවේ පුතේ, සමත් වීම කියන එක දෙනකොට අපි දැනගන්න ඕනේ අසමත් වීමත් ඒත් එක්ක තියෙනවා. 7/4 කියනකොට අපි දන්නවා 7 3 හරියටම භාගය කියලා කියන්නේ. එහෙනම් මෙයා වැඩි ඉඩකඩක් තියෙනවා විභාගයේ සමත් වෙන්න. වැඩි ඉඩකඩක් තියෙනවා විභාගයේ සමත් වෙන්න. අසමත් වීමේ සම්භාවිතාවය පළවෙනි එක අහන්නේ ඔහු විභාගයෙන් අසමත් වීමේ සම්භාවිතාවයේ සොයන්. මේ පළවෙනි කොටස සඳහා උත්තරය අපි හොයාගෙන යන්නේ දැන්. පළවෙනි කොටසේ අහන ප්‍රශ්නයට අදාළව විභාගයේ සමත් වීම හා අසමත් වීම කියන දෙකම අපි එකට ගත්තොත් අපි ඒක සලකනවා සම්පූර්ණ එකක් විදිහට. එකෙන් අඩු කරන්න තියෙනවා හතෙන් හතර. මේ අවස්ථාවේ පුතේ හරය හතෙන් හතර කියන භාගයක් තියෙන නිසා අපි ඔය එක කියන සංඛ්‍යාව හතෙන් හතක් ලෙස ලියාගන්න. හතෙන් හතක් විදිහට ලියාගත්තාම හතෙන් 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 හතරක් අඩු කරන්න ඕන. ඒ අනුව හතෙන් 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 හතරක් අඩු කළාට පස්සේ උත්තරේ හතෙන් තුනයි කියලා ලැබෙනවා. ඒ අනුව දයාබරතු වේපුතේ අසමත් වීමේ සම්භාවිතාවය අසේල විභාගයෙන් අසමත් වීමේ සම්භාවිතාවය හතෙන් තුනක් විදියට ලැබෙනවා. ඔය විදියට දයාබරතු වේපුතේ අපි ඔයාලගේ පොණිචන කාර්යපත්‍රිකාංක 27 පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස සඳහා පිළිතුර ලබා ගන්න. ඊළඟට අපි සූදානම් වෙන්නේ මෙම කාර්යපත්‍රිකාවේ අංක 2 කොටස දියාවට හැරෙන්න. එහි කියනවා මේ විදියට පහත දී ඇති රූපතරානේ ශාකාවල අදාළ සම්භාවිතාවයන් ලියන්. අපි පළවෙනි ප්‍රශ්නයේ කරේ අදාළ සම්භාවිතාවය හොයන එක. දැන් කියන්නේ පුතේ මේ සම්භාවිතාවය ලියන්න කියලා විතරයි. එතකොට රුක්සටහනකදී පුතේ මෙහෙම දෙයක් තියෙනවා. ඔබ පළවෙනි අවස්ථාව නිරූපණය කරනකොට ඒ පළවෙනි අවස්ථාව නම් කිරීමක් අවශ්‍යයි. ඒකට අපි නම් කිරීම විදියට මේකේ නම් කිරීමක් කරලා නැති නිසා අපි ඒක නම් කරනවා විභාගයට මුහුණ දීම කියලා. විභාගයට මුහුණ දෙනකොට සමහර වෙලාවට ඒක සමත් වෙන්න පුළුවන්, සමහර වෙලාවට අසමත් වෙන්න පුළුවන්. ওই කාරණා දෙකෙන් අනිවාර්යෙන් එකක් සිද්ධ වෙනවා. එහෙනම් දයාබරතු වේපුතේ විභාගයේ සමත් වීමේ සම්භාවිතාවය හතෙන් හතරක් නම් විභාගයේ අසමත් වීමේ සම්භාවිතාවය හතෙන් තුනක් නම් අපි මේ සම්භාවිතා සනහන් කරන්න ඕනේ. සමත් වීම කියන මේ රුක්සරහණේ දක්වලා තියෙන අත්ත මත හතෙන් හතරකුත්, ඊළඟට අසමත් වීම කියලා දක්වලා තියෙන අත්ත මත ඒ කොටස මත හතෙන් තුනකුත් වන පරිදි ඔබ ඉලක්කම් සටහන් කළ යුතුයි. මේ සටහන් කිරීම ඔබේ නිවැරදි නම් විභාගයේදී ඔබට ඒ කොටස සඳහා තියෙන සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම අත් වෙනවා. එතෙන්දී ඔබ පරිස්සම් විය යුතුයි. භාගයක් ලියනකොට නිවැරදිව භාගය ලියන්නට ඕනේ. හරය අනිවාර්යෙන් දැක්විය යුතුයි. සම්භාවිතාවයේ සඳහා ලැබෙනකොට අපි දන්නවා එකට වඩා අඩු උත්තරයක් අපිට සම්භාවිතාව විදියට ලැබෙන්නේ. ඒ කියන්නේ භාගමය උත්තරයක්. ඒ භාගයේ එකට වඩා කුඩා වන භාගයක් තමයි අපිට ලැබෙන්නේ. ඒක නිසා ඔබ මේවා පිළිබඳව සැලකිලිමත් විභාගයට මුහුණ දෙන්නට සූදානම් විය යුතුයි. මෙහි තුන්වෙනි කොටස ටිකක් වැදගත් කොටසක්. දයාබරතු වේපුතේ ඔබ ප්‍රශ්නය හොඳින් කියවුවා නම් මේකදී අපි අර සම්භාවිතාවේදී හඳුනා ගන්නවා ප්‍රතිස්ථාපන සහිත සිද්ධි සහ ප්‍රතිස්ථාපන රහිත සිද්ධි කියලා වර්ග දෙකක්. ප්‍රතිස්ථාපන සහිත සිද්ධි වලදී අපි කරන්නේ ගත්තු දේ ආපහු තිබ්බ තැන එහෙමම තියෙනවා. සම්භාවිතාවේ ප්‍රශ්නයක් කරනකොට ලක්ෂපස්සාරයක් එන්නත් පුළුවන්, රුක්සරහණක් එන්නත් පුළුවන්. ලක්ෂපස්සාරය හෝ රුක්සරහණ කියන දෙකෙන් ඕනෑම එකකදී ඔබ මතක තියාගන්න ඕනේ කාරණයක් තියෙනවා. ලක්ෂපස්සාරය සරහන් කරනකොටත් රුක්සරහණ සරහන් කරනකොටත් ගත්තු දේ ආපහු තිබ්බ තැන ඒ විදිහටම තියෙනවද නැද්ද කියන එක හොයලා බලන්න ඕනේ. එහෙම තියෙනවා නම් අපි ඒවා කියනවා ප්‍රතිස්ථාපන සහිත සිද්ධි කියලා. එහෙම තියන්නේ නැත්නම් අපි ඒකට කියනවා ප්‍රතිස්ථාපන රහිත සිද්ධියක් කියලා. මේ සිද්ධිය අපි සලකලා බලනකොට මේ සිද්ධියේ තියෙන්නේ ප්‍රතිස්ථාපන රහිත සිද්ධිය. ඒ කියන්නේ පළවෙනි වතාවේ ගත්තාම පළවෙනි වතාවේ සමත් වුණොත් විතරයි දෙවෙනි අවස්ථාවට යන්න පුළුවන් වෙන්නේ. ඒක කොටසක් අතහැරෙනවා. අපි අර උදාහරණයක් විදිහට භාජනයක රතු පාට බෝල පහකුත් නිල් පාට බෝල දෙකකුත් දාලා තිබිලා මේ භාජනයෙන් අහඹු ලෙස බෝලයක් ඉවතට අරගෙන ඒ වර්ණයේ සටහන් කරගෙන පසකින් තබලා ආපහු බෝලයක් ගන්න යන අවස්ථාවේදී අපි දන්නවා පළමුව ලැබිච්ච වර්ණයෙන් එකක් අඩු වෙන්නට ඕනේ. එකක් අඩු වෙන්නට ඕනේ. ආන් ඒ වගේ තමයි පුතේ මේ ප්‍රතිස්ථාපන රහිත අවස්ථාව ඔබ කිතා කල්පනාවෙන් ගණන් වලට මුහුණ දෙනකොට මුහුණ දිය යුතුයි. මේ අහනවා තුන්වෙනි ප්‍රශ්නේ මේ විදියට, ඒ තුන්වෙනි කොටස විදියට. විභාගයෙන් සමත්වන අය සම්මුඛ පරීක්ෂණයට මුහුණ දිය යුතු වේ. ඒ අනුව අසේල සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීමේ සම්භාවිතාවය 5/3 වේ නම් ඉහත රුක්සනාන දීර්ඝ කර සම්භාවිතාවය එහි ලකුණු කරන්න. මෙහිදී පුතේ මේ ළමයි කරන දෙයක් තමයි කල්පනාවක් නැතුව මෙහි අන්ත දීර්ඝ කිරීම කරනවා. දීර්ඝ කරනකොට පළවෙනි දේ තමයි ඔබ අන්තය නම් කරන්න කලින් ඒ සිද්ධිය නම් කරන්නට ඕනේ. සිද්ධිය නම් කරනවායි කියලා කියන්නේ දැන් පළවෙනි අවස්ථාව අපි නම් කළා විභාගයට මුහුණ දීම කියලා. ඒ තමයි පළමු අවස්ථාව කියලා කියන්නේ. සාමාන්‍ය ප්‍රායෝගික ලෝකයක් ගැන අපි හිතුවොත් එහෙම විභාගයට මුහුණ දුන්නට පස්සේ තමයි තීරණය වෙන්නේ සමත් වීම හෝ අසමත් වීම. ඊට පස්සේ විභාගයට මුහුණ දීලා අවසන් වෙලා අපි දෙවෙනි අවස්ථාවේ තමයි විභාගයෙන් සමත් වුණොත් ඊළඟට අපි සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණොත් තමයි ඔබ රැකියාවට තෝරා ගැනීමක් සිද්ධ වෙන්නේ. සමහරට ඉන් එහාත් තව ක්‍රියාදාමයන් කීපයක් තියෙන්න පුළුවන්. එහෙනම් විභාගයට ඉදිරිපත් වුණා, මුහුණ දුන්නා, ඊළඟට දෙවෙනි අවස්ථාව නම් වෙන්න ඕනේ. එහෙනම් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීම. සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීම අවස්ථාවේදී සමත් වෙන්නත් පුළුවන්, අසමත් වෙන්නත් පුළුවන්. ඔන සිද්ධි දෙක අපි හඳුනා ගත්තා. සමත් වීම, අසමත් වීම. එතකොට දයාබර දුවේ පුතේ මේකේ වැදගත් වචනයක් කියනවනේ. වචනය තමයි විභාගයට මුහුණ දුන්නට පස්සේ ඒ විභාගයට මුහුණ දුන්න අයගෙන් සමත්වන අය සම්මුඛ පරීක්ෂණයට මුහුණ දිය යුතු වෙයි. සමත්වන අය විතරයි සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්නේ. එහෙනම් විභාගයේ අසමත් අයගේ පැත්තේ අපි මේ අවස්ථාවේදී අන්තය අඳින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? විභාගයේ අසමත් වෙන අය සම්මුඛ පරීක්ෂණයට යන්නේ නැහනේ. ඒක නිසා අපි ඒ පැත්ත අඳින්නේ නැහැ. අඳින්නේ සමත් වීම කියන අන්තය ඇඳලා එතනින් ඉදිරියට ආපව රුක්සරාණේ අපි අතු දෙකක් මගින් නිරූපණය කරනවා. 5/3 විභාගයේ සමත් වීම, ඊළඟ 5/2 විභාගයේ අසමත් වීම. ඒක අපි ගත්තේ පරීක්ෂණයෙන් සමත් වීමේ සම්භාවිතාවයේ 5/3 වේ නම් ඊතර රුක්සරාණ දීර්ඝ කරන්න කැතෙන්. එහෙනම් සමත් වීම 5/3 නම් සමත් නොවීම එනවා 5/2 විදිහට. එහෙමනම් ඔන්න අපි රුක්සරාණෙන්ද අන්ත දෙක මත අදාළ සම්භාවිතා සලකුණු කළා. ඊළඟට දැන් අපි යනවා හතරවෙනි ප්‍රශ්නය සඳහා උත්තර ලබා ගන්න. හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස එහි තියෙන්නේ මෙන්න මේ විදිය දෙයක්. එහි කියනවා අසේල විභාගයෙන් සමත් වී සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වීමේ සම්භාවිතාවය සොයන්. අසේල විභාගයෙන් සමත් වී සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වීම. එතකොට දයාබර දුවේ පුතේ අපි පළවෙනි අවස්ථාවේ උඩාත්ත අපි සැලකුවොත් එහෙම අපිට ඒ අත්ත කෙලින් ඉදිරියට පේන මැති විභාගයෙන් සමත් වීම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීම. සමත් වීම සමත් වීම. ඊළඟ දෙවෙනි අත්ත අපි සැලකුවොත් එහෙම එහි පහළ කොටසත් එක්ක ගියොත් එහෙම විභාගයෙන් සමත් වෙලා සමුග පරීක්ෂණයෙන් අසමත් වෙලා තියෙනවා. ඒ අනුව පුතේ වඩා හොඳයි ඔබ මෙහි ප්‍රතිඵල ලියාගත්තා නම්. ප්‍රතිඵල ලියාගත්තා නම් කිසි ගැටලුවක් නැහැ. ඔබට කොයි අවස්ථාවද මේ අහන්නේ කියලා වඩා පහසුවෙන් ගන්න පුළුවන්. සමත් වීම කියලා ගත්තොත් එහෙම දෙවෙනි අවස්ථාව වෙනවා සමත් වීම අසමත් වීම. සමත් වීම අසමත් වීම කියලා කියන්නේ අසේල විභාගයෙන් සමත් වෙලා තියෙනවා. නමුත් සමුඛ පරීක්ෂණයෙන් අසමත් වෙලා තියෙනවා. ඒ අනුව 7/4 වෙනවා සමත් වීමේ සම්භාවිතාවය. සමුඛ පරීක්ෂණයෙන් සමත් වීමේ සම්භාවිතාවය වෙනවා 5/2 අසමත් වීමේ සම්භාවිතාවය. ඒ අනුව විභාගයෙන් සමත් වීම 7/4 සමුඛ පරීක්ෂණයෙන් අසමත් වීමේ සම්භාවිතාවය 5/2. මේ දෙන්නගේ ගුණිතය අරගත්තට පස්සේ 7/4 ගුණ කිරීම 5/2 ඒ කියන්නේ 4^2 8යි 4/5 උත්තරය 35 විදියට ලැබෙනවා. ඒ අනුව දයාබර දුවේ පුතේ මේ අවසන් කොටසේ උත්තරේ විදියට අපිට ලැබෙනවා 35/8 කියලා. අවසන් කොටසේ උත්තරේ විදියට අපිට ලැබෙනවා 35/8 කියලා. මේ විශේෂ අවස්ථාවක් පුතේ. මේක හොඳින් ඔබ මතක තියාගන්න ඕනේ. ලක්ෂපස්තරේ හා රුක්සරාණ කියන දෙකේදීම ලක්ෂපස්තරේ මේ කොටස වරද්දනවා ටිකක් අඩුයි. නමුත් රුක්සරාණදී ඔබ බහුලව සිද්ධ කරන වැරද්දක් තමයි 7/4 5/2 එකතු කිරීමක් කරනවා. ඒක නිසා කිසිම අවස්ථාවකදී මතක තියාගන්න රුක්සටහනකදී එකතු කිරීමක් නෙමෙයි එතන සිද්ධ වෙන්නේ ගුණ කිරීමක් යන වග. හතෙන් හතර ගුණ කිරීම පහෙන් තුන, හතෙන් හතර ගුණ කිරීම පහෙන් දෙක ආදි වශයෙන් ඔබ ඒ පිළිතුරු ලබා ගත යුතු වෙනවා. ওই විදිහට තමයි පුතේ අපි ඔයාලගේ පුණ්‍යචන කාර්යපත්‍රිකාංක 27 පළවෙනි ප්‍රශ්නයට අදාළව උත්තර සපයන්නේ. දැන් අපි සූදානම් වෙන්නේ පුණ්‍යචන කාර්යපත්‍රිකා අංක 27 ප්‍රශ්නාංක 2ට අදාළ ප්‍රශ්නය ගැන ඔබට සාකච්ඡා කරන්න යන්නේ. මම කිව්වා කුලක හා සම්භාවිතාවේ, කුලක සහ සම්භාවිතාවේ ඔබට කුලක ප්‍රශ්නයක් සමග සම්භාවිතාවේ ප්‍රශ්නයක් එන්න ඉඩකඩ තියෙනවා. එහෙම නැත්නම් තනි කුලක ප්‍රශ්නයක් විදිහට මෙන්න මේ ආකාරයේ ප්‍රශ්නයක් ඔබට යොමු වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ කොහොම වුණත් ඔබට ලැබෙන ප්‍රශ්නයට අදාළව උත්තර ලිවීමේදී ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය අපි ඔබව දැනුවත් කරන්න. සිසුන් පිරිසක් අතුරින් 25 දෙනෙක් තම විනෝදාංශයේ වශයෙන් මුද්දර එකතු කිරීමටද, 15 දෙනෙක් ගීතවලට සමන් දීමටද කැමැති බව ප්‍රකාශ කරන ලදී. සිසුන් පිරිසක් අතුරින් 25 දෙනෙක් තම විනෝදාංශයේ වශයෙන් මුද්දර එකතු කිරීම කරනවා. ඊළඟට 15 දෙනෙක් ගීතවල සමන් දීම කරනවා. ඊළඟට කියනවා මෙම සිසු කණ්ඩායමේ සිට මුළු සිසුන් ගණන 40යි. 25ක් විනෝදාංශයේ විදියට මුද්දර එකතු කරනවා, 15 දෙනෙක් විනෝදාංශයේ විදියට ගීතවලට සමන් දෙනවා. මේ කණ්ඩායමේ ඉන්න ඔක්කොම ගාන මුළු ප්‍රමාණය 40ක් කියලා දීලා තියෙනවා. ඉතින් දයාබර දුවේ පුතේ මේ අවසාන කොටසේ තියෙනවා ඉන් 10 දෙනෙක් ඉහත සඳහන් එක් විනෝදාංශයකටවත් කැමති නැත. සාමාන්‍ය පළවෙනි කොටසේ එන කුලක සම්භාවිතාවේ ප්‍රශ්නය ගොඩක් වෙලාවට වලගේ 10 පන්තියේ විශේෂ සීමාවට යටත්ව තමයි ගොඩක් වෙලාවට අහන්නේ. ඒක නිසා 10 පන්තියට අදාළව අහන මේ ප්‍රශ්නේ ඔබට බොහොම සරල වෙනවා, පහසු වෙනවා. එහි දීලා තියෙන පුතේ අපිට කුලකේ ඇඳලා නැත්තම් තව පොඩි ප්‍රමාණයක් අමාරුයි මේ ගන්න. නමුත් හරි පහසු වෙනවා කුලකයට අදාළ රූපතරාණ එන ආකාරය ඔබට ඇඳලා දීලා තියෙනවා. විභාගයේදී වැඩි පිරිසක් කුලක සම්භාවිතාවේ ප්‍රශ්නයට ලකුණු ගන්නවා. හැබැයි ඒ අතර ඉන්නේ ගොඩක් අය සිංහල විශේෂඳා හොඳ සාමාර්ථ ලබා ගන්න අය. මේක අපි ගොඩක් කලාවට පාසලේදී දකින දෙයක්. එහෙමනම් දයාබර දුවේ පුතේ අපි උත්සාහ කරමු ඔයාලට දීලා තියෙන තොරතුරු ටික අපි මේ වෙන් රූපය ඇතුලේ ස්ථානගත කරන්න. බලමු පළවෙනි කොටස. සිසුන් පිරිසක් අතුරින් 25 දෙනෙක් තම විනෝදාංශයේ වශයෙන් මුද්දර එකතු කිරීමටද. එහෙනම් පුතේ දුවේ ඔයාලට පේනවා දැන් ඔය කුලක දෙකේ ඡේදනයක් තියෙනවනේ. ඡේදන ප්‍රදේශයේ තියෙන ඉරබල් මත අපි කිසිම දෙයක් සටහන් කරන්නේ නැහැ. ඊට අමතරව ඔබට අර්ධ කවාකාර කොටසක් එන අර්ථ ඡාපයක කොටසක් ඔබට ලැබෙනවා. මේ ඡාප කොටස තියෙන්නේ මුද්දර එකතු කිරීමට කැමති සිසුන් නිරූපණය කරන ප්‍රදේශයේ. අන්නේ ඡාප කොටස මත අපි ලියන්න ඕනේ මුද්දර එකතු කිරීමට කැමති සිසුන් ප්‍රමාණය. ඒ අනුව සාමාන්‍යයෙන් අපි වඩා හොඳයි ඔය උඩ පැත්තේ කෙළවරේ ලියනවා නම් ඒ ප්‍රමාණය ඉර මතයි ඔබ ලියන්නට ඕනේ. ප්‍රමාණය 25යි. ඒ අනුව 25 සනාහන් කරන්නට ඕනේ දකුණු පැත්තෙන් තියෙන මුද්දර එකතු කිරීමට කැමති සිසුන් නිරූපණය කරන වෘත්තය තුළ. එහි වෘත්තයේ දකුණු පස කොටසට වෙන්නටයි ඔබ ලියන්න ඕනේ ඉර මත. ඊළඟට පුතේ ඊළඟ කොටස. ඊළඟ කොටස කියන්නේ 15 දෙනෙක් ගීතවලට සමන් දීමට ප්‍රිය කරති. 15 දෙනෙක් ගීතවලට සමන් දීමට ප්‍රිය කරනවයි කියලා කියනකොට මේ කණ්ඩායමේ ඉන්න 15 අපි නිරූපණය කරන්න ඕනේ ගීතවලට සමන් දීමට කැමති සිසුන් නිරූපණය කරන රවුමේ ඒ කොටසේ ඒ වෘත්තය තුළ. ඒ වෘත්තයේ අර්ධ කවාකාර කොටසක් වෙනවා කුලක ඡේදනය අතරනකොට අනිත් ඒ කවාකාර කොටසේ ඒ ඉර මත. ඔබ මේ ඉර මත ලිවීම අත්‍යවශ්‍යයි. ගොඩක් වෙලාවට ඔබ ඉර ඇතුලේ හෝ එහෙම නැත්නම් වෙන් රූපේ රවුම් දෙකට පිටපැත්තෙන් ලිව්වොත් එහෙම ඔබේ සමාල්ලාට ලකුණු අහිමි වෙලා යන්න පුළුවන්. ඔබ හරියටම කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕනේ. එතන 15 දෙනෙක් නිරූපණය කරනවා. ඔබට මේ 15 දෙනා ඉන්න ඕනේ වම් අත පැත්තේ ගීතවලට සමන් දීමට කැමති සිසුන් නිරූපණය කරන ඔය ඉර මත. ඔබට ඊතලයේ සනහන් කරලා තියෙන ස්ථානයේ උඩ පැත්තට වෙන්නට ලකුණු කරා නම් වඩා හොඳයි. මුද්දර එකතු කිරීම කියන පැත්තෙත් ඒ වගේ ඒ කියන්නේ ඊතලයට උඩ කොටසේ ලකුණු කළා නම් වඩා හොඳයි කියන එක තමයි අපේ අදහස. ඊළඟට පුතේ ඊළඟ තොරතුරු නිරූපණය වෙන්නේ එකේ මෙම කණ්ඩායමේ සිටින මුළු සිසුන් ගන්න 40ක්. සම්පූර්ණ ගාන 40යි. ඒක ඔබ දන්නවා වෙන් රූපයේ සාමාන්‍ය අපි යට ඉලක්කම් සරහන් කරන්නේ නැහැ සම්මතයක් විදිහට. ඒක නිසා වෙන රූපයේ ඔය සිසුන් නිරූපණය කරන උඩ තියෙන ඉර මත අපි මේ 40 නිරූපණය කරනවා. ජෝන් වෙන් කියන ගණිතඥයා තමයි වෙන් රූප ප්‍රතිරාණ හොයාගන්නේ. ඒ අනුව එයාගේ සම්මතයන් අපි මේ අවස්ථාවේදී ගණිතය සඳහා අරගෙන එනවා. එහෙනම් දයාබරතු වේපතේ ඉහත විනෝදාංශ දෙකටම අකමැති පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස ඉන්න ඕනේ නම් මේ රවුන් දෙකට පිටපැත්තේ. එහෙනම් ඒ පිරිස 10 දෙනයි. එහෙනම් ඒ 10 දෙනා රවුන් දෙකට පිටින් ඕනෑම තැනක හිස් අවකාශයේ මත ඔබට ලියන්නට පුළුවන්. එයාලා ඒ 10 දෙනා ඉර මත නෙමේ ලියන්නේ හිස් අවකාශයේ මත. එහෙනම් පුතේ දුවේ දැන් ඔන්න අපි අදාළ ස්ථානගත කිරීම ඒ සංඛ්‍යාවට අදාළව ලැබෙන ස්ථානය අපි වෙන් කරලා අවසන්. එහෙනම් දැන් අපි ප්‍රශ්නේ දිහාවට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. මෙම තොරතුරු දී ඇති වෙන් රූප ප්‍රතිරාණයේ දක්වමින් ඒ සම්පූර්ණ කරන්න කියලා තිබුණේ. එතකොට පුතේ විභාගයේදී ලකුණු හම්බෙනවා ඔබ නිවැරදිව ඔය 15 ස්ථානගත කිරීම. ඊළඟට නිවැරදිව 25 ස්ථානගත කිරීම. නිවැරදිව 40 ස්ථානගත කිරීම සහ නිවැරදිව 10 ස්ථානගත කිරීම. මේවා නිවැරදි නම් ඔබට ඒ සඳහා ලකුණක් ලැබෙනවා. එහෙමනම් එක් එක් කොටස සඳහා එක එක ලකුණු ලැබුණාම ගොඩක් වෙලාවට ලකුණු 4ක් හෝ 3ක් මේ කොටස සඳහා ඔබට හිමි වෙනවා. ඒක නිසා මුල් කොටසේ ලකුණු ටික ඉතා පහසුවෙන් ඔබට අත්පත් කර ගැනීමේ අවකාශය තියෙනවා. ඒ දෙවෙනි කොටසට යනවා අපි. දෙවෙනි කොටස අහන්නේ ඉහත විනෝදාංශ දෙකටම කැමති සිසුන් සංඛ්‍යාව සොයන්න. ඉහත විනෝදාංශ දෙකටම කැමති සිසුන් සංඛ්‍යාව. එතකොට පුතේ සාමාන්‍යයෙන් කුලකයක දෙනකොට ඔය කුලක දෙකටම අයිති ප්‍රදේශයේ දීලා නැති අවස්ථාවකදී කුලක දෙකටම අදාළ ප්‍රදේශයේ දීලා නැති අවස්ථාවකදී අපි මෙන්න මෙහෙම දෙයක් කරගන්නවා නම් වඩා හොඳයි. වෙන් රූපේ අපිට සනාහන් කරගන්න තොරතුරු තියෙනවනේ. අපි සනාහන් කරගන්නා තොරතුරු පැන්සලෙන් ලකුණු කරගන්න. වෙන් රූපේ ප්‍රධාන වශයෙන් එයාලා දීලා තියෙන තොරතුරු ටික තියෙනවා නම් අන්නේ දීලා තියෙන තොරතුරු සටහන් කරලා තියෙන තොරතුරු තියෙනවා නම් අන්නේ ඒවා පෑනෙන් සටහන් කරගත්තාම වඩා ලේසි. ඒවා ස්ථිරයිනේ. ඒක නිසා එහෙනම් පැන්සලෙන් සරහන් කරන තොරතුරු වල තියෙන්න ඕනේ පුතේ. දැන් අපි දන්නේ නැහැ මේකේ විෂය විනෝදාංශ දෙකටම කැමති සිසුන් කී දෙනෙක් ඉන්නවද කියලා. එහෙනම් පුතේ දුවේ අපි ඔය කොටස නිරූපණය කිරීම සඳහා S කියලා ගයක් භාවිත කරනවා. නොදන්නා එකක් නිසා විචල්යක් අපි භාවිත කරනවා S කියන විචල්. ඒ අනුව පුතේ අපි ඔය ගීතවල සම්බන්ධීමට කැමති සිසුන් නැත්නම් අපි වම් පැත්තේ කොටසේ හිස් අවකාශය මත ලිව්වේ යකි. දැනට මේ රවුම තුල S ප්‍රමාණයක් ඉන්නවා. මේ රවුමේ ඉන්න පුළුවන් සම්පූර්ණ ප්‍රමාණය 15යි. එහෙනම් ගීතවල සම්බන්ධීමට පමණක් කැමති පිරිසයි ඔය හිස් අවකාශයේ ඉන්න ඕනේ. ඒ රවුමේ ඉතිරි කොටස තුල ඡේදනය අතහැරිච්චාම ඒ අනුව 15 අඩු කිරීමේ S කියලා ප්‍රදේශයක් ඒ ප්‍රදේශයේ සරණ කරන්න පුළුවන්. එහෙනම් මැද කොටස S නේ, ඡේදන කොටස S. එනම් මුද්දරකතු කිරීමට පමණක් කැමති ප්‍රස වෙනවා. මුද්දර කියන රවුම තුල ඉන්න ඕනේ ප්‍රමාණය 25යි. දැනට ඉන්නවා S කියන ප්‍රමාණයක්. එහෙනම් 25ෙන් S කියන ප්‍රමාණය අඩු කළාට පස්සේ 25 අඩු කිරීමේ S කියන ප්‍රමාණයක් ඒ ප්‍රදේශය තුල නිරූපණය වෙන්නට අවශ්‍යයි. එහෙමනම් දයාබර දුවේ පුතේ දැන් අපි ප්‍රදේශවල ඉන්න සංඛ්‍යාවන් පිළිබඳ ප්‍රදාස් ඒ කියන්නේ අදාළ ප්‍රදේශයේ ඉන්න සංඛ්‍යාව පිළිබඳව යම් අවබෝධයක ඉන්නේ. දැන් එහෙනම් අපි එකතු කිරීමක් කරනවා මේ ටික ඔක්කොම. එකතු කරලා අපි සමාන කරගන්නවා ඉන්න ඕනේ සම්පූර්ණ ප්‍රමාණයට. එහෙම නැත්නම් අපි කියනවා 40ට කියලා. අපි 40ට සමාන කරගන්නවා මේ ටික. ඒ කියන්නේ 15 අඩු කිරීමේ x, එකතු කිරීමේ x, 25 අඩු කිරීමේ x, එකතු කිරීම 10යි. 15 අඩු කිරීමේ x එකතු කිරීම, s එකතු කිරීම, 25 අඩු කිරීමේ s එකතු කිරීම 10යි. ඒ අනුව මෙයා සමාන වෙනවා 40කට. දැන් එහෙනම් පුතේ අපි 40ට සමාන කරලා තියෙන්නේ. ඒ අනුව 15කුයි 25කුයි 10කුයි එකතු වුණාට පස්සේ උත්තරේ විදියට ලැබෙනවා 50ක් කියලා. ඊළඟට රිනේස් ධනේස් සුළු වෙනවා. එක රිනේස් එකක් එතන ඉතුරු වෙනවා. ඒ අනුව 50 අඩු කිරීම x සමානයි 40යි කියලා ලැබෙනවා. ඒ අනුව 50 අඩු කිරීම x සමානයි උත්තරේ 40යි නම් අපි උත්සාහ කරනවා අර දකුණුපස තියෙන 40 වම්පසට අරගෙන එන්න සහ වම්පස තියෙන s පදය දකුණුපසට ගෙනියන්න. ඒ අනුව අපිට ලැබෙනවා 50ෙන් 40ක් අඩු කරපුවාම සමාන වෙනවා ඒක s වලට. පනහයෙන් හතලියක් අඩු කරපුවාම එය සමාන වෙනවා එක්ස්වලට. ඒ අනුව දයාබල දුවේපුතේ අපිට ලැබෙනවා පනහයෙන් හතලියක් අඩු කරපුවාම උත්තරය දහයයි. ඒ අනුව එක් සමානයි උත්තරය දහයක් විදියට අපිට ලැබෙනවා. එහෙනම් දෙවෙනි කොටසේ අපෙන් අහලා තියෙන ප්‍රශ්න ඉහත විනෝදාංශ දෙකටම කැමති ගාන කීයද කියලා. එහෙනම් විනෝදාංශ දෙකටම කැමති සිසුන් සංඛ්‍යාව 10ක් විදියට අපිට නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් පුතේ ඔන්න අපි දෙවෙනි ප්‍රශ්නය සඳහා උත්තර සපයලා අවසන්. දැන් අපි යන්නේ මෙහි තුන්වෙනි කොටස සඳහා උත්තරය හොයාගන්න. මෙම කණ්ඩායමෙන් ගීතවලට සමන් දීමට පමණක් කැමති සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ප්‍රසතය සොයන්න කියලා තියෙන්නේ. එහෙනම් ප්‍රසතයක් විදියට දක්වන්න තියෙන්නේ. මෙම කණ්ඩායමෙන් ගීතවල සමන් දීමට පමණක් කැමති සිසුන් සංඛ්‍යාව. ඒවල ගීතවල සමන් දීමට පමණක් කැමති ගාන හොයාගන්න පුතේ. අපිට දැන් අපි 10යි කියන එක දන්නවනේ. එහෙනම් ඡේදන ප්‍රදේශයේ ඉන්නේ 10 දෙනයි. ඒතර ගීතවල සමන් දීමට කැමති ඔක්කොම ප්‍රමාණයේ ඉන්නේ 15යි. දැන්ට 10ක් ඉන්නවනේ. එහෙනම් ගීතවල සමන් දීමට පමණක් කැමති ගාන හොයාගන්න 15ෙන් 10ක් අඩු කරනවා. 15ෙන් 10ක් අඩු කරපුවාම ගීතවල සම්බන්ධීමට පමණක් කැමති ගාන ලැබෙනවා 5යි කියලා. හැබැයි දයාබල දුවේ පුතේ අපෙන් ඒක නෙමෙයි අහන්නේ. අහලා තියෙන ප්‍රශ්නේ උත්තර ලියන්න දැන් ගොඩක් දරුවෝ උත්තරේ හොයනවා. හැබැයි අහලා තියෙන ප්‍රශ්නේ නෙමෙයි උත්තරේ ලියලා තියෙන අවසානයේ උත්තරයක් නම් ලිව්වා නියමිත වැඩේ කළා කියලා වල්ලා ගෙදට ආවට අපි අවසානේ බලන්න ඕනේ ප්‍රශ්නේ අහලා තියෙන දෙයටද අපි උත්තර ලියලා තියෙන්නේ කියලා. දැන් බලමු පුතේ අපෙන් අහන්නේ මෙම කණ්ඩායමෙන් ගීතවල සමන් දීමට පමණක් කැමති සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් විදියට. එහෙනම් මුළු ළමයි ගන්න ප්‍රතිශතයක් විදියටනේ අපෙන් අහන්නේ. එහෙනම් ප්‍රතිශතයක් අහලා තියෙනවා නම් 100කට කොච්චරක්ද කියලා තියෙනවා. එතකොට මුළු ප්‍රමාණය මෙතනදී අපිට ලැබෙනවා මුළු ප්‍රමාණය 45ක් විදියට. මුළු ප්‍රමාණය 45ක් විදියටයි අපිට ලැබෙන්නේ. ඒ අනුව 45ක් ඉන්නවා නම් අපි බලනවා මේක 100ට කොච්චරක්ද කියලා. 45 බෙදීම 40 ගුණ කිරීම 100. 5 බෙදීම 40 ගුණ කිරීම 100ට 100. ඒ අනුව අපිට ලැබෙනවා 40 සහ 100 සුළු කරපුවාම බිඳුවලට බිඳුවක් ඉවත් වෙලා යනවා. ඊළඟට 10 වරක් 5 50යි. 54ෙන් බෙදපුවාම 12.5යි කියලා ලැබෙනවා. මේ 12.5 කියලා කියන්නේ 100ට 12.5. 100ට 12.5. එහෙනම් ඔන්න තුන්වෙනි කොටසේ උත්තරය ඔබට ලැබෙනවා 100ට 12.5 කියලා. එහෙනම් දයාබර දුවේ පුතේ අපි සූදානම් වෙන්නේ මෙම පොඩක්ෂණ කාර්යපත්‍රිකාවේ තියෙන දෙවනි ප්‍රශ්නයට අදාළව හතරවෙනි කොටසට යන්න. එහෙම නැත්නම් අවසාන කොටසට යන්න අපි සූදානම් වෙන්නේ. අවසාන කොටසේ මෙන්න මේ විදිහ ප්‍රශ්නයක් අහන්නේ. මෙම සිසු කණ්ඩායමේ ආමුලස තෝරාගත් සිසුවෙකු මෙම එක් විනෝදාංශයකටවත් කැමති අයෙකු වීමේ සම්භාවිතාවය සොයන්. මෙම සිසු කණ්ඩායමේ ආමුලස තෝරාගත් සිසුවෙකු මෙම එක් විනෝදාංශයකටවත් අන්න මෙලගත්තන මෙම එක් විනෝදාංශයකටවත් වඩා හොඳින් මනාව තේරුම් ගන්නට ඕනේ. එක් විනෝදාංශයකටවත් කියනකොට කැමති අයෙක් වීමේ සම්භාවිතාවනේ අහන්නේ. එයා විනෝදාංශ දෙකකට කැමතුණාට කමක් නැහැ කියලා කියන. එලා එක් විනෝදාංශයකටවත් කැමති අයෙකු වීමේ කියනකොට 10 දෙනෙක් ඉන්නවා විනෝදාංශ දෙකටම කැමති අය. ඊළඟට 5 දෙනෙක් ඉන්නවා ගීතවල සමන් දීමට පමණක් කැමති අය. ඊළඟට මුද්‍රණ එකතු කිරීම කියන රවුම තුල සම්පූර්ණයෙන් ඉන්න ඕනේ 25 දෙනෙක්. ඒකේ දැනට ඉන්නවා 10 දෙනෙක්. එහෙනම් මුද්‍රණ එකතු කිරීමට පමණක් කැමති අය ඉන්නවා 15 දෙනෙක්. එහෙනම් එකටවත් කියලා කියනකොට වර්ග දෙකකට කැමති වුණාට කමක් නැහැ කියලානේ කිව්වේ. එහෙනම් මෙතන ඉන්න 10 දෙනා පමණයි ඉවත් වෙලා යන්නේ. මෙතන ඉන්න 10 දෙනා පමණයි ඉවත් වෙලා යන්නේ. අනිත් සියලු දෙනා අයත් වෙනවා. එහෙනම් 5 එකතු කිරීම 10 එකතු කිරීම 15 සමානයි මෙහි අදාළ උත්තරේ විදිහට අපිට ලැබෙනවා. ඒ අනුව මේ අහන්නේ සම්භාවිතාවය අහන්න. එහෙනම් 5 එකතු කිරීම 10 එකතු කිරීම 15 බෙදීම 40 කියලා එන්න ඕනේ. 10යි 5යි 15 එකතු කරපුවාම උත්තරේ විදිහට ලැබෙනවා 30ක් කියලා. එහෙනම් 40න් 30යි. කුඩා කළා 4න් 3යි කියලා තියන්න පුළුවන්. එහෙම නැත්තම් 40න් 30යි. ඉතින් දයාබල දුවේ පුතේ දැන් මේ ප්‍රශ්නය අපි දැන් මම හැදුවේ ඔය ක්‍රමයට වුණාට ඔබට තව දරුවෙකුට ඕනනම් මේ ක්‍රමයට හදන්න පුළුවන්. මුළු ප්‍රමාණය ඉන්න ඕනේ 40න් 40යි. මුළු ප්‍රමාණය ඉන්න ඕනේ 40න් 40යි. එයින් දැනට මේ ක්‍රීඩා දෙකෙන් එකටවත් කැමති නැති අය ඉන්නවා 10 දෙනෙක්. එයා අනිත් පැත්තට හිතනවා ඒක. හරි 10 දෙනෙක් දැනට ඉන්නවා. එහෙනම් එකටවත් කැමති නැති අය 10 දෙනෙක් ඉන්නවා නම් අපි හොයන්න ඕනේ 40න් 10ක් අඩු කරන්න ඕනේ. අඩු කළාට පස්සේ උත්තරයක් අපිට ලැබෙනවා 40න් 30යි කියලා. ඒ ක්‍රමයටත් මේ ප්‍රශ්නය සඳහා උත්තරේ ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දයාබර දුවේ පුතේ ඔය අවසාන කොටසේ උත්තරේ ලබා ගන්නකොට අපිට ආකාර දෙකක් ගැන මම ඔය කතා කරේ. ඔබට තවත් මෙහි විශේෂ අවස්ථා විශේෂ ක්‍රමවේද තියෙනවා. ඒ නිසා ඒ ඕනෑම ක්‍රමයක් අනුගමනය කරලා ඔබට මේ උත්තරය ලබා ගැනීමේ අවකාශය තියෙනවා. ඉතින් අපි මේ කතා කරේ අද දවසේ පුතේ පුනරීක්ෂණ කාර්යපත්‍රිකාංක 27 සහ 26ට අදාළ පිළිතුරු. පළවෙනි කොටසදී අපි සාකච්ඡා කළා ඔබට වටපස්සාර, ඒ කියන්නේ සංඛ්‍යානය කියන තේමාව යටතේ ප්‍රශ්න කතා කළා. ඊළඟට දෙවැනි අදියරේදී අපි කතා කළා ඔබට පුලක හා සම්භාවිතාවය කියන තේමා ඉලක්ක කරගෙන තනි ප්‍රශ්නයක් කතා කළා. ඒ වගේම පුලක විතරක් ඉලක්ක කරගෙන තනි ප්‍රශ්නයක් කතා කළා. ඒ අවසානට ගියාට පස්සේ ඔබෙන් සම්භාවිතාවයේ සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තිබුණා. එහෙනම් දයාබර දුවේ පුතේ අපි අද කරන ලද මේ කොටසෙන් මම හිතන්නේ ඔබ ඵලයක් නෙලා ගන්නට ඇති. ඉතින් දයාබර දුවේ පුතේ මෙමන් බඩස්ත්‍රාණකේ නැවත වතාවක් අපි ඔබව හමු වීමේ අපේක්ෂාවෙන් අද දවසේ රජරට ගුරුගෙදරට පිය නැගූ ඔබට යම් දැනුම් සම්භාරයක් ගොනු කර දීමට අපිට අවකාශය ලැබුණා. ඒක නිසා ඔබ මෙතනින් ඉදිරියටත් මෙමන් බඩස්ත්‍රාණ වලට සම්බන්ධ වෙන්න තව ඉදිරියටත් මේ රජර සේවය මෙවැනි වැඩසටහන් ඔබ වෙත ගෙන එනවා. එහෙනම් ඉදිරි වැඩසටහන් වලදී අපි ඔබගේ තවත් තියෙන ගැටලු සාකච්ඡා කරනවා. මෙවන් උතුම් වූ කටයුත්තක් වෙනුවෙන් සහසම්බන්ධ වෙන උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඊළඟට රජර සේවය, මේ හැමෝටම ගෞරවනීය ස්තුතිය පිරිනමමින් අද දවසේ ඔබේ මේ වැඩ කොටසෙන් අපි සමුගන්නවා. ඔබ සැමට වාසනාවන්ත සුවදායි රාත්‍රියක්.